මිළඟට ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
ස්තුතියි මුලසනේ ගරු සභාපතිතුමනි. මම හිතනවා උපාධිය අභියෝගයට ලක්වෙච්ච පාර්ලිමේන්තුවක් මේ ඉතිහාසයේ නැහැ. මේ පාර්ලිමේන්තුව තරම් නාමල් රාජපක්ෂ මහත්තයාගේ උපාධිය හොයන ගමන්ම ඇත්තටම අර හිටපු කතානායකතුමාටත් පොඩි සාධාරණයක් කරන්නයි කියලා මම මේ වෙලේ ඉල්ලමින්. මහින්ද ජයසිංහ අපේ නියෝජ්‍ය ඇමතිතුමා හිටියා නම් හොඳයි, මට පොඩි පැහැදිලි කර ගැනීම කීපයක් කරගන්න තියෙනවා. මොකද එතුමගේ කතාවේදී කිව්වා 2020-24 ගැන ඒ අයට සාධාරණයක් කරන්නට අවශ්‍ය තත්ත්වය මේ අයවැය තුළ සකස් කරලා තියෙනවා වගේ අදහසක් කියවුණා. මම මේ ජනාධිපතිතුමාගේ කතාවෙත් මුල ඉඳන් අගට ආපහු සැරයක් කියෙව්වා. නමුත් මට පේන්නේ නැහැ 2020-24 විශ්‍රාමිකයන්ගේ වෙලා තියෙන අසාධාරණය සම්බන්ධයෙන්. එතුමා මොකක්ද අසාධාරණය කියන එකත් පැහැදිලි කරා. සම්බන්ධයෙන් කිසිම සඳහන් කිරීමක් ගිය අවුරුද්දේ අයවැය හෝ මේ අවුරුද්දේ අයවැය මම දැක්කේ නැහැ. මේගොල්ලෝ අර කොවිඩ් සමයේදී වැටුප් සංශෝධනයටවත් අහුවෙච්ච නැති කණ්ඩායමක්. අන්න ඒකයි ඒ අයට වැඩිපුරම එතනදී අසාධාරණයක් වෙන්නේ. ඊළඟට 2016-22 අයට ලැබෙන්න තිබුණු එක 2027 වෙනකම් කල් දැමීම තමයි මෙතන තියෙන ගැටලුව. දැන් 2016 නැති එක 20 දෙන්න කතා කරලා තියෙද්දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි කාලේ ඒක නැවත වතාවක් ඉවත් කරා. හැබැයි 2027 වෙනකම් බලන් ඉන්නවා කියන්නේ ඒ අයට වයස අවුරුදු 71ක් 72ක් වගේ කාලයක් යනවා. ඒ වෙනකොට මේ විශ්‍රාම ගිය අයගෙන් කී දෙනෙක් මේ විශ්‍රාම වැටුප ගන්න ඉතුරු වෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා හැකියාව තියෙනවා නම් මේ ඊළඟ ජනවාරි මාසේ නැත්නම් 2027 ජූලි මාසේ දෙන එක ලබන අවුරුද්දේවත් දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියන එක මම ඉල්ලා සිටිනවා. ඊළඟට මම දැක්කා අද තියෙනවා ඩේලි මිරා ඔන්ලයින් මේ ඊපේපර් එකේ ගවර්න්මන්ට් එක්සෙම්ප්ට්ස් ලංකා සුගර් කම්පැනි ෆ්‍රොම් ස්ටැටියුටරි පේමන්ට්ස් සේස් මිනිස්ටර් කියනවා, ඇමතිතුමා කියනවා ලංකා සීනි සමාගම ගෙවීමට ඇති ව්‍යවස්ථාපිත ගෙවීම් වලින් ඉවත් වෙනවා කියලා. එතකොට ව්‍යවස්ථාපිත ගෙවීම් කියන්නේ මොකද්ද? EPF, ETF එහෙම නැත්නම් ග්‍රැටිවිටි එක. එතකොට ඇත්තටම අද ධර්මසේන මන්ත්‍රීතුමා මෙතන හිටියා නම් කියයි සෙවනගල සහ පැල්වත්ත සීනි සමාගම් වල ඒ සේවකයන්ගේ මේ අර්ථසාධක අරමුදලට කැපිලා යන්න ඕන එක යනවද? දැන් එතුමා මගෙත් එක්ක කිව්වා අර්ධවාර්ෂික වාර්තා එනවා, ඒ වාර්තාවල පැල්වත්තේ මේ අයගේ EPF එක කපලා නැහැයි කියලා. එතකොට මේක එහෙම කරන්න පුළුවන්ද? මේ කම්කරු නීතිය අනුව ඒක එහෙම කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ගැටලු තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක එහෙම කරන්න බැහැ. ඒ අයට හිමි ඒ අර්ථසාධක අරමුදල් ඒ අයට ලැබෙන්න ඕනේ. ඒ වගේම නොගවෙන සමාගම් කීපයකුත් තියෙනවා. ඒ අතර එකක් තමයි මේ සීනි සමාගම. ඒ නිසා මම මෙතන ඇවිල්ලා ඇති සමහර විට සභාපතිතුමිය, ඒ වගේම දක්ෂ පරිපාලන නිලධාරියක් වෙච්ච විධායක නිලධාරිතුමිය, මම එතුමියලා දෙපළගෙන් අහනවා මේක පැහැදිලි කරලා දෙන්න, මේ තත්වරද ක්‍රමයෙන් ආණ්ඩුකරණය ගැන ඉගෙන ගන්න මේ ආණ්ඩුවට ඔබතුමියන්ලා දෙන්න පැහැදිලි කරලා දෙන්න. එහෙම කරොත් මේවා මේ අයට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල වටපිටාව සකස් කරලා නොදුන්නොත් ඇමතිතුමා නම් බේරෙයි. හැබැයි අධ්‍යක්ෂ මණ්ඩලයට නීතියට යන්න වෙයිද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද එහෙම වෙච්ච තැන් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි නිලධාරීන් අමාරුවේ නොදා මේ කටයුතු ආණ්ඩුකරණය කරන්න ඕනි. ඒ නිසා මේ සම්බන්ධයෙන් මම කියනවා එහෙම EPF, ETF නොගෙවා, ග්‍රැටිවිටි නොගෙවා ආයතන පවත්වාගෙන යෑම නීති විරෝධී. එතකොට සීනි සමාගමේ මේ කියන EPF එක, ETF එක, ග්‍රැටිවිටි එක ගෙවන්නේ කවුද? මේ සමාගමෙන් ගෙවෙන්නේ නැත්තම් මේක ගෙවන්නේ කවුද? හැබැයි අපි මේවා ප්‍රශ්න කරාම ගරු මන්ත්‍රීතුමා, අපි මේවා ප්‍රශ්න කරපුවාම වීරප්පන්ට ඇඳපු නිලුපුල් අපේ FB pages වලට ගිහින් කුණුහරුපලියන. මේ අපි කතා කරන්නේ රටේ තියෙන ප්‍රශ්න. ඒකට තමයි මේ සභාව අපි ප්‍රාවිච්චි කරන්න ඕනි. ඒව ගැන තමයි අපි සංවාද කරන්න ඕනි. මේව කතා කරාම අන්න අර විදිහට වීරප්පන්ට ඇඳගෙන රැවුල කරකවාගෙන ඉන්න නිලුපුල් එයාගේ අර මඩ බලකාය දාලා අපිට මඩ ගහනවා. එහෙම නෙවෙයි. මේව නිවැරදි වෙන්න. ඊළඟට මේ අයවැයෙන් ඉහළම ඍණදාරීන්ට අපේ රටේ හොඳ සවල් පාරක් දීලා තියෙනවා ආයේ කා පර්මිට් නැහැ කියලා. වාහන බලපත්‍රය දෙන්නේ නැහැ කියලා. දැන් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ මේ පහුගිය වසරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කාලේ මේ නිකුත් කරපු 21000ක් බලපත්‍ර තියෙනවා. වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, මේ දිසාපතිවරුන්ට, පරිපාලන නිලධාරීන්ට, විශේෂඥයන්ට මේ නිකුත් කරපු බලපත්‍ර තියෙනවා. දැන් මේවට මොකද කරන්නේ? දැන් මේ බලපත්‍ර ටික පුච්චලා නරලේ අලු ගා ගන්න විතරයි වෙන්නේ. ඇයි මේවා ගේ පාවිච්චි කරන්න බැරුව යනවා? ඒ වගේම තමයි විනිශ්චයකරුවන්ට දුන්න පර්මිට් එකක් නැහැ. ඒ වගේම හමුදා නිලධාරීන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන්ට විශ්‍රාම ගිහිලා අද බස් එකේ එහෙම නැත්නම් කෝච්චිය යන්න වෙලා තියෙනවා. එතකොට මේ අය
කර්මන්තිතුමී
ඒගොල්ලන්ගේ සේවා ස්තුති සේවා කාලයේ ඇතුලේ ත්‍රස්තවාදීන් එක්ක කුඩු පාතාලෙත් එක්ක කටයුතු කරපු අය. එතකොට මේ අයගේ ආරක්ෂාව ගැනත් මීට වඩා අපි හිතන්න ඕනේ. ඒ නිසා රටට වැඩ කරපු හොරකම් නොකරපු මේ මිනිසුන්ගේ සලකන විදිය ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. ડોක්ටර්ස්ලා 20000ක් ඉන්නවා. එතකොට ඒ අයට පර්මිට් එක දෙන්න. මොකද වාහනය එහෙම දෙන්න බැරි නම් වාහනයක් ඩ්‍රයිවර් කෙනෙක් ඉන්ධනත් එක්ක ලබා දීලා ඒ අයට ඒගොල්ලන්ගේ කටයුත්ත කරන්න දෙන්න. මොකද හැමෝම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. එහෙම නොවුනොත් කරන්නේ මේ වෛද්‍යවරු තමන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න. අපි දන්නවා මාස්ලෝගේ අවශ්‍යතා පිරමීඩේ අනුව ඊළඟ අවශ්‍යතාවයන් හොයාගෙන යනවා මිනිස්සු. ඒක තමයි මනුස්ස ස්වභාවය. එහෙමනම් මම කියනවා මෙන්න මේක ගැන අවධානය යොමු කරලා මේ වෛද්‍යවරුන්ට ඒ අවශ්‍ය දේ දෙන්න. ඊළඟට තමයි සේවය කරලා අන්තිමට වෙන්නේ මොකද? අමාත්‍යංශ ලේකම් පයින් යනවා. හැබැයි JVP කාඩර් එක කැබ් එකේ යනවා බලාගෙන ඉන්න වෙනවා. ඒ නිසා 2016 වර්ෂයේදී අපේ කවුද හිටපු අපේ 2016 කාලේ හිටපු රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිතුමා ගේ කාලේ දීලා තිබුණා නිල වාහනය වෙනුවට මාසික ගෙවීම රුපියල් 50000ක්. දැන් මේ රුපියල් 50000 ඇත්තටම මදි. ඒ නිසා මම යෝජනා කරනවා ඒක රුපියල් ලක්ෂයවත් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් පළාත් සභා ඡන්දය ගැන කිව්වා. ඒකෙදී 2021 22 තිබුණු තේරීම් කාරක සභාවේදී අපේ විපක්ෂයේ ඉන්නකොට මෙතන ඉඳගෙන මෙතුමා ඒත්කොට කියනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්වා පරණ සමානුපාත ක්‍රමයටම මේක තියමු කියලා. එහෙම යෝජනා කරපු එතුමට ඇයි දැන් ඒක කරන්න බැරි කියලා අපි අහනවා. ඒ වගේම මම අහනවා
බයද
අවසන් කරනවා.
කවිනාඩියක් තියෙනවා ඔබතුමිට. කවිනාඩියක්
රේකෝ
තියෙනවා.
සමූපකාර ඡන්ද පරදිනකොට පළාත් සභා ඡන්ද තියන්න බයක් තියෙනවද කියන එක මම අහනවා. වත්මන් ඇමතිතුමා සීමා නිර්ණය ගැන කියනකොට අපිට හිතෙනවා මේ පළාත් සභා ඡන්දේ කල් දාන්නම තමයි හදන්නේ කියලා. හැබැයි මම කියනවා පළාත් සභා ඡන්දේ කල් දාන්න හිතනවා නම් පළාත් පාලන ඡන්ද කල් දාලා මොකද්ද මේ ආණ්ඩුවට උනේ කියලා මෙතන හිටපු ෆයිසර් මුස්තෆා ඇමතිතුමාගෙන් ඇහුවා නම් කියයි 2018 මොකද්ද උනේ කියලා. එනිසා අවසාන මිනිත්තුවේ තව තප්පර කීපයක් ඇති. මම මෙන්න මේක යෝජනා කරනවා අයවැය තුල ඩිජිටල්කරණය වගේම තොරතුරු තාක්ෂණය ගැන කතා කරා. ඒක හොඳයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තියෙනවා ගරු මුලස්සනේ සභාපතිතුමනි ඒකාබද්ධ සේවය කියලා එකක්. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තියෙනවා. ඒකට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සේවය ඉන්නවා ඒක
ඇතුළේ.
හැබැයි මම කියනවා රාජ්‍ය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් වෙන නිසා මෙතුමා මේ ඩිජිටල් අමාත්‍යංශයේ දැක්ම ඔයගලන් කියවලා බලන්න මට කාලය නැති නිසා මම ඒක කියන්නේ නැහැ. ඒ නිසා මේ කියන මේ වැඩසටහන් සැලසුම් සහ උපාය මාර්ග සකස් කරන්න නම් මේ ටික කරන්න තොරතුරු තාක්ෂණ සේවය රජයේ පරිපාලන සේවයේ තියාගෙන වැඩක් නැහැ. ඩිජිටල් අමාත්‍යංශයේ යටතට මේ අය යවන්න අර සංවර්ධන නිලධාරීන් ඍජුවම සමාජ ආරක්ෂණ අමාත්‍යංශයට යවුවා වගේ. මේ වගේ ඒ අයව පාවිච්චි කරලා හොඳ දේවල් කරපු ඇමතිවරු අපි ඉන්නවා. තුන්කල් දැකපු ගාමිණී දිසානායක හිටපු ඇමතිතුමා ගැන කියලා මං අවසන් කරන්නම්. මහවැලිය සැලසුම් හදන්නට සැලසුම් සේවය ගත්තා වගේ මේ අයව ඩිජිටල් යුගයකට තොරතුරු තාක්ෂණයට ඉදිරියට යන්න නම් මෙන්න මේ කිව්ව කණ්ඩායම ඔව් ස්තුති මේ කිව්ව කණ්ඩායම
අවිනාඩියක් තියන කරමු.
මේ කිව්ව කණ්ඩායම මම යෝජනා කරනවා ඩිජිටල් අමාත්‍යංශයේ යටතට ගන්න මෙන්න මේ මං ඉස්සෙල්ලා කතා කරපු තොරතුරු තාක්ෂණ සේවයේ නිලධාරීන් ටිකව ගන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට ප්‍රාදේශීය ලේකම්වරු ගත්තහම අපේ රජය සහ මහ ජනතාව එකට සම්බන්ධ කරන දොරටු 341ක් හැටියට මම දකිනවා. මොකද මෙතනින් තමා ජනතාව තමන්ගේ සේවාවන් කරගන්නේ. එතකොට මෙතන පුංචි හරි අඩුපාඩුවක් වුණොත් ඒව රජයේ අඩුපාඩු හැටියට පේනවා. එනිසා මම කියනවා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ වෙනකොට තියෙන භෞතික සහ මානව සම්පත්වල ගැටලු ටික විසඳලා දෙන්න. ඒ වගේම තමයි පහසුකම් ඉතාමත් අඩුයි. ඒ අයට පහසුකම් ටික දෙන්න. ඒ වගේම තමයි පුහුණුවක් සහ මඟ පෙන්වීමක් දෙන්න. මම මේ කියන්නේ ඒගොල්ලෝ වැඩ බැහැ කියන එකට නෙවෙයි. 1992 58 වෙනි අංක 58 දාන්න පරිණතයෙන් තමයි ප්‍රාදේශීය ලේකම්වරු අවසන් කරනවා මම අවසන් කරනවා පත් කරන්නේ. එතනදී මාසයක පුහුණුවක් දුන්නා. එහෙම වුණාම රටේ හැමෝම එකම විදිහට වැඩ කරනවා. මෙන්න මේ විදිහට ඒ අයට ඒ අවස්ථාව ලබලා දෙන්න. මොකද එහෙම නොවුනොත් එකම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල එකම කාරණාව සඳහා වෙනස් තීන්දුව වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? එයාට විරුද්ධව මූලික විමර්ශනයක් කරනවා. චාර්ජ් ෂීට් එකක් දෙනවා. නිදහසට කරුණු ගන්නවා.
ඒක
පිළිගත්තේ නැත්නම් විනය පරීක්ෂණයක් කරනවා. ඒවට වෙලාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් උත්තර නිරීක්ෂණ ආවේ නැත්නම් මොකද වෙන්නේ? අර නිලධාරියාට උසස් වීම නැහැ, විදේශ සංචාර නැහැ, ඒ වගේම ආර්ථික ගැටලු වෙනවා. ඒ වගේම ඉතුරු වෙන්නේ අවමානය විතරයි. ඒ නිසා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා මෙතන ඇති. මම එතුමන්ට කියනවා ඔබගේ පැත්තෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් සම්බන්ධයෙන් එන්න තියෙන මේ ප්‍රමාණ නොවී ලබා විය යුතු දේවල් ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනස් ස්තුති.
විස්තිකරු මන්ත්‍රීතුමිය. ඔව් අමාත්‍යතුමා.
නැති වෙලාවේ මගේ නම සඳහන් කරමින් යම් ප්‍රකාශයක් කළා. ඔව්. එකක් තමයි දැන් මේ විපක්ෂයේ බහුතරයකට අපි මේ කියන දේවල් තේරුම් ගැනීමේ දෝෂයක් තියෙනවා. ඉතින් මම හිතුවා විශේෂයෙන්ම කවිරත්න ගරු මන්ත්‍රීතුමිය යමක්කවත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා. ඔව් හරි. ඇහිච්ච දේ එමනම් ඔබතුමිය සාමාන්‍යයෙන් මාත් එක්ක ලොබිවලිත් කතා කරලා අපි හම්බුන වෙලාවට කතා කරලා යම් යම් කරුණු විමස ගන්නවා. එහෙමනම් විමස ගන්න තිබුණා. මම පැහැදිලි කරපේක ඔබතුමිය තේරුම් අරගෙන ඉතාම පැහැදිලි කළේ 2016-19 දක්වා විශ්‍රාමිකයන්ට තිබුණ ප්‍රශ්නය අදියර තුනකින් අපි දැන් විසඳලා තිබෙනවා. එතකොට දැන් 2024-12-31 දක්වා 2024 කියලා කණ්ඩායමක්
නැහැ.
2024 කියලා කණ්ඩායමක් නැහැ. ඉන්නේ 2024-12-31 දක්වා විශ්‍රාමගත සියලුම දෙනා. අන්නේ සියලුම දෙනාගේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නේ අපි ඉදිරියේදී විසඳනවා කියන එක තමයි මම පැහැදිලි කරේ. එතුමිය මම හිතන්නේ අහුණ විදිහට කියලා කිව්වනේ. ඒ නිසා අපි වෙනම පැහැදිලි කරගමු.
ඔව්. ස්තුතියි අමාත්‍යතුමනි. ඊළඟට ගරු ශ්‍රීධරන් මන්ත්‍රීතුමනි ඔබතුමාට විනාඩි 5-6ක කාලයක් තියෙනවා. මොකද්ද පොයින්ට් එක මන්ත්‍රීතුමනි?
කවුරු හරි පොයින්ට් ෆෝටර ගන්න ඕන පුළුවන් නම් විනාඩිය පමණයි. දැන් බලන කොච්චර වෙලා දීලා තියෙනවද කියලා. ඒ පුඩු වාගෙන කොට ඒ ගර්තුවේ තියාගන්න කරුණා කරලා.